මේ තම තමන්ගේ තියෙන ප්‍රශ්න දහම් ප්‍රශ්න निराකරණය කරගන්නට මේ ප්‍රශ්න සමූහයක් මේ වෙලා තියෙනවා. අපි ඉතින් එක දුසු අපි අරගෙන සාකච්ඡාවට ගමු. එක ප්‍රශ්නයක් තියෙනවා මනෝ පුබ්බංගමා ධම්මා මනෝ සිට්ඨා මනෝමයා කියන ගාථාවේ අර්ථය පැහැදිලි කර දෙන්න කියලා. දැන් ධම්මපදයේ පළවෙනි ගාථාව මනෝ පුබ්බංගමා ධම්මා කියන වචනය අර්ථාචාර්යින් වහන්සේලා අර්ථකථාචාර්යින් වහන්සේලා අර්ථ විග්‍රහ කරනකොට පෙන්නන්නේ චෛතසිකයන්ට හිත චෛතසිකයෝ හිත පෙරට කර ඇත්තා කියන එකයි පෙන්නන්නේ. හැබැයි ඉතින් චිත්ත පුබ්බංගමා චෛතසිකා කියන අර්ථය තමයි මනෝ පුබ්බංගමා ධම්මා කියන වචනේ පෙන්නලා තියෙන්නේ. හිතට ලවට චෛතසික වලට හිත ප්‍රධානයි කියලයි අද ඒකට හඳුන්වන්නේ. අප වෙන්නා තියෙන මනෝ පුබ්බංගම ධම්මා. දැන් මෙතෙන්දී අපි දැනගන්න ඕනේ මනෝ මොනවද ධර්ම මොනවද? ඔය දෙක දැනගන්නකම් අපිට ඔක තේරුම් ගන්න බෑ. මනංච පටිච්ච ධම්මේච උපජ්ජති මනෝ විඥානං කියලා විග්‍රහයක් වෙනවා. මනෝ විඥානයක් හට ගැනීමට මනට ධර්මයක් ඝට්ටණය වෙන්න ඕනේ. දැන් මෙතෙන්දී අපි දැනගන්න ඕනේ මෙන්න මෙහෙම දෙයක්. සොඟක් විග්‍රහ කළාට ප්‍රශ්නය. එතකොට මනෝ කියන්නේ මොනවද? මේක සිතරම කියන හිතේම ස්වභාවය කියන තව නමක්. ධම්මා කියන්නේ මොනවද? ඔය විස්තර දෙකම හොඳට තේරුම් අරගන්න ඕනේ. චිත්ත කියන අවස්ථාව අබස්තර මිදම් වික්‍රේ චිත්තං කියලා. හිත ප්‍රවාහතරයි කියලා පෙන්නනවා. ඒ මූලික වශයෙන් හිත කියන කොටද? ඒ චිත්ත කියන කොටස මොකද්ද? මනෝ කියන කොටස මොකද්ද? විඥාන කියන්නේ කියන කොටස මොකද්ද කියලා මේවා තෝරා ගන්න ඕනේ. ප්‍රධාන වශයෙන් චිත්ත කියන අවස්ථාව ආගන්තුක උපක්ලේශයන්ගෙන් කහට ගන්නුනහම එක අවස්ථාවක් වෙනවා මනෝ කියලා. තවත් දුරට කහර ගන්නහම ලැබෙන අවස්ථාවක් ගැඹුරු අවස්ථාවක් තමයි විඥාන කියන්නේ. දැන් අපි පිරිසිදු වතුර කියනවා. ඒ වගේම බොර වතුර කියනවා. නැත්නම් පොඩ්ඩක් හරි අපිරිසිදු දෙයක් එකතු වෙච්ච වතුර. බලපහා පේන්නේ නැහැ අන්වීෂියක් වෙන දෙයක බැලුවත් නම් ඒක අපිරිසිදුකමක් තියෙනවා දකින්න පුළුවන්. ඉතින් බැලුවාම ඒක හොඳ සුද්ධ වතුර වගේ පේනවා. ඒ වගේ කහට වතුර කියලාත් අපි කියනවා. කහට වතුර එකක් දියංගු කියලා ඉල්ලන සිද්දකුත් තියෙනවා. වතුර එකක් දියංගු කිව්වොත් දෙන්නේ වතුර. දැන් කහට එකක් කිව්වහම කහට කියලා දෙන්නේ 99.99ක් තියෙන වතුර. මේ කහර තියෙන්නේ ඔකෙන් 0.01ක් තරම් ප්‍රමාණයක් ගාන බැලුවොත්. නමුත් ඒක දැම්මහම අපි ඒකට තේ කහට කියනවා මිසක් වතුර කියලා වචනේ කියන්නේ නැහැ. නමුත් තියෙන්නේ වතුර. කහටක් මිශ්‍ර වුණා නිසා වතුරට වතුර කියන්නේ නැතුව තේ කහට කියලා නමක් දැම්මා. කහට එකක් දෙන්න. එහෙමත් අපි ඉල්ලනවා. මෙන්න මේ වගේ ඒ මට්ටමට ආගන්තුක උපක්ලේශ වලින් හිතක් කෙලෙ චිත්ත කියන අවස්ථාව ක්‍රමක්‍රමයෙන් අඳුරු වෙලා ගිහිල්ලා. ඒක එක අවස්ථාවක් වෙනවා ලෝක පැවැත්මට හේතුකාරක වෙන මට්ටමට මේ කහට ගැන්නුන අවස්ථාව. අවිද්‍යා තෘෂ්ණා දෙකෙන් කහට ගැන්නුනහම අවිද්‍යා තෘෂ්ණා දෙකෙන් ලෝකේ සමග මිත්‍රත්වයෙන් බැඳෙන අවස්ථාවට ආවෝ. එතන පටන්ගෙන ලෝකයෙන් නික්මෙන්න බැහැ. නම් චිත්තයක් චිත්ත කියන අවස්ථාව සුද්ධ අවස්ථාව. නම වාරයකදී කහට ගැන්නලා තමයි විඥානස්කන්ධයක් බවට පත් වෙන්නේ. චිත්ත කියන අවස්ථාව ඊළඟට කහට ගන්නවා මනෝ කියන එක තියෙනවා. හැබැයි සතර ගමට හේතු ගන්න තරම් බලවත් නැහැ. ඊට පස්සේ මාන සංකීල අවස්ථාවක් කියනවා. ඊ අවස්ථට ආව සතර ගමට සම්බන්ධ කරන්න තරම් බලයක් නැහැ. මේ සතර උපාදානයේට හේතුකාරක බලයක් ඒකේ නැහැ. චිත්ත මනෝ මානසං හදයන් කියලා අවස්ථාවක් කියනවා. අර හදයන් කියන අවස්ථාව හිතවත්කම් වැදගත් අවස්ථාව. මොනවා හෝ සමග හිතවත් වුණොත් ඒක දාලා යන්න. හිතවත් වෙලා නැත්නම් දාලා යන එක ප්‍රශ්නයක් නෙමෙයි. හිතවත් වුණොත් අවධානය යොමු වෙනවා හේදී සමග එකතු වෙන්න ජීවත් වෙන්න. එයා හිතෙන් යම් කිසි දෙයක් සමග එකතු වුණොත් ජීවත් වෙන්න ආස්වාදයෙන් බැඳුණොත් එතන හිත හදයන් කියන අවස්ථාවකටපත් වෙලා ඒක ඇසුරු කරන්නේ. අපි අරිහත්ත්වයටපත් වෙච්ච කෙනා මානසං කියන අවස්ථාව ඉක්මවන්නේ. දැන් හිත කියන එකක් තියෙනවා. ආරම්මන විජානන ලක්කරන් චිත්තං පබස්සර මිදම් වික්‍රේ චිත්තං කියලා දෙයාකාරයකින් චිත්ත කියන අවස්ථාව පෙන්වනවා. අරමුණු විවිධාකාරත්වයෙන් දැනගන්නා ස්වභාවයේ හිතයි. එන ඉතෙලා තියෙන්න ඕන හිත. දැනෙන බවක් තියෙන්න ඕන. ඒ දැනෙන බවට යමක් වැටුණු ඇතුළු අරමුණක් ආවොත් ඒ දැනෙන බවට ඒක දැනෙනවා. ඉතෙලා තමන් ඉන්න බව දන්නවා. ජීවත් වෙලා ඉන්න බව දැනෙන හිතක් තියෙනවා. ජීවත් වෙලා ඉන්න බව දැනනවා කියන්නේ ඇහැට පෙනීම කිව්වා, කනට ඇහිම කිව්වත්, නාසයට ගඳ සුවඳ දැනීම කිව්වා, දිවට රස දැනීම කිව්වා, කයට දැනීම, කයට ධර්මයන් බාහිරින් එන ධර්මයන් අරමුණු වීමවත් එන එකක් නෙමෙයි. හිතට හිතම දැනෙන අවස්ථාව. ජීවත් වෙලා ඉන්න බව, අවදිව ඉන්න බව තමන්ටම දැනෙන අවස්ථාවක් තියෙනවා. මෙන්න මේ අවස්ථාව තමයි මූලිකම චිත්ත කියන අවස්ථාව. එතන මේ මූලික චිත්ත කියන අවස්ථාව තිබුණාට ඒ දැනෙන අවස්ථාව විපාකයක්. දැනෙන ස්වභාවයක් තියෙනවා විපාක. විපාකයෙන් සංඛාරයක් මතකලොත් තමයි සංඛාරපත්‍ය විඥානං කියලා විඥානයක් පහළ වෙන්න හේතු වෙන්නේ. දැනෙන බවට විතරක් විඥාන පහළ කරන්න බෑ. ඉන්න බව දැනෙනවා. අවදිව ඉන්න බව දැනෙනකොට ශබ්දයක් ආවොත් එහෙම ඒක දැනෙනවා. ආව ශබ්දයක් ආවා. දැනීම දිවිජ නිසාම දැනීමල ශබ්දයක් ආපු බව දැනුණා. දැනීම දිවිජ නිසාම ඇහැට රූපයක් පේන බව දැනුණා. දැනීම දිවිජ නිසාම නාසයට ගන්ධයක් එන බව දැනෙනවා. දැනීම තියෙන නිසාම දිවට රසයක් එන බව දැනෙනවා. දැනීම තියෙන නිසාම කයට ස්පර්ශයක් දැනෙන බව දැනෙනවා. ඒ දැනීම එකක් නිසාද? හිතට ආපු දේ මොන මොන જાති එකද කියලා මැනගත නිසා. මේක ඇහෙන් ආපු රූප සතහන. මේක කනින් ආපු ශබ්ද සතහන. මේක නාසයෙන් ආපු ගන්ධ සතහන. මේක දිව නිසා මතුවෙච්ච රස සතහන. මේක කයට ස්පර්ශ වීමෙන් මතුවෙන ස්පර්ශ සතහන කියලා. මෙන්න මේක මැනගන්න අවස්ථාවක් එනවා. ඔයින් එහාට මනෝලින් කරන්න දෙයක් නැහැ. මනෝලින් කරන්නේ ඔන්නේ මැනගන්නේ. අවිද්‍යා සහගත තෘෂ්ණා සහගත ලෝක සත්‍යය. ප්‍රඥාවෙන් ඒක දුරු කරලා තිබුණ නැහැ. ඔය සටහන එනකොට අවිද්‍යාවෙන් තෘෂ්ණාවෙන් ඒක වැළඳ ගන්නවා. වැළඳගත්ත කෙනා එක්කෝක ඇලෙනවා, එක්කෝක ගැටෙනවා, එක්කෝ මුලා වෙනවා. ඇහැට පේන රූපයට එක්කෝ ඇලෙනවා, ප්‍රියමනාපන. අප්‍රියමනාපන ගැටෙනවා. ඒ වෙනනම් ඒකේ මුලා වෙලා ඒ පසුපස්සේ හඹා යනවා. කන්ට සද්දයක් අහපු ගාම එක්කෝ ප්‍රියමනාපන ඇලෙනවා, අප්‍රියමනාපන ගැටෙනවා. ඒ වෙනනම් ඒක ආස්වාදයි කියලා හිතාගෙන තමන්ට අවශ්‍ය කෙනකම් ඒ පස්සේ හඹා යනවා. මෙලට දිවට නාසයේ කයට අරුණක් එනකොට ප්‍රියමනාපණං ඇලෙනවා, අප්‍රියමනාපණං ගැටෙනවා. ඒ දෙකේම ගැලපුණ නැත්නම් ප්‍රියමනාපික බලාපොරොත්තු වී ඒන අරුණ පස්සේ හඹා යනවා මොහේ. ඒවට ඔය නිසා ඔකට අහු වෙනවා ඇලීම ගැටීම මුලාව කියන මේ කාරණා තුන. මෙන්න මේ ඇලීමෙන් ගැටීමෙන් මුලාවෙන් යුද්ධ නම් ඒ තාක්කල් ලෝක සත්‍යයට සසර ගමනින් නිදහස් වෙන්න බෑ. ඇලීමක් ගැටීමක් මුලාවක් හටගන්න රූප එන්දෙස්තර රූප කියන්නේ වටිනා දෙයක් කියන මානසිකත්වයක් ගොඩනගාගෙන තියෙනවා. රූප තුළ වටිනා දෙයක් තියෙනවා. ඒ තමන් ওই මොහොතේ හැරි රූප බලන්න ඕන. ශබ්ද ඇසුවේ වටිනා දෙයක් තියෙනවා කියලා දෘෂ්ටියක් තියෙනවා. ඒක ওই මොහොතේ හැරි මට අවශ්‍යදී අහන්න අවධානයෙන් ඉන්න ඕන. ගන්ධයන් තුළ වටිනා දෙයක් තියෙනවා. ඒ වටිනාදී ලබා ගන්න ගන්ධයන් කෙරෙහි අවධානයෙන් ඉන්න ඕන. රස කෙරෙහි වටිනාකමක් තියෙනවා. ඒ නිසා ඒක ලබා ගන්න ඒ කෙරෙහි අවධානයෙන් ඉන්න ඕන. ස්පර්ශයන්ගේ වටිනාකමක් තියෙනවා. ඒක ලබා ගන්න ඒ කෙරෙහි අවධානයෙන් ඉන්න ඕනේ කියලා. මෙන්න මෙහෙම අවධානාත්මක මානසිකත්වයක් ගොඩනගා ගන්නවා. දැනෙන ස්වභාවයෙන් නිදහසේ දැනෙන ස්වභාවයෙන් නවතින්න දෙන්නේ නැති. මෙන්න මේ අවධානාත්මක බලාපොරොත්තු සහගත අරමුණු ආවොත් අල්ලගන්න බලාපොරොත්තුවක් ඇති කරගත්තා. හිත මනෝ කියන සත්‍යයටපත් වෙනවා. එන එකක් එනවා ගණ්ඩ බලාපොරොත්තුවක් තියාගත්තේ නැත්නම්. ආපු එක ආව මිසක් අල්ලගත්තේ නැහැ. ගණ්ඩ බලාපොරොත්තුවක් තියාගන්න කෙනාට සබ්දයක් ආවොත් මොහොතේ මොකද්ද? ඒක හොයන්න විමර්ශනය කරන්න හිතක් එනවා. රූපයක් දැක්කොත් මොකද්ද? රූපේ. ඒක දැනගන්න හිතක් එනවා. හැබැයි අවිද්‍යා තෘෂ්ණා දුරු කරපු කෙනෙකුට එහෙම හිතක් නැහැ. ඇහැ තියෙනවා, පේනවා, බලන බලාපොරොත්තුවක් නැහැ. කන තියෙනවා ඇහෙනවා අහන බලාපොරොත්තුවක් නැහැ. දිව තියෙනවා රස දැනෙනවා රස විඳින බලාපොරොත්තුවක් නැහැ. නාසය තියෙනවා ගන්ධයන් දැනෙනවා ගන්ධයන් ආග්‍රාණය කරන බලාපොරොත්තුවක් නැහැ. කය තියෙනවා කයට පහස දැනෙනවා පහස ඉල්බ ගන්න බලාපොරොත්තුවක් නැහැ. හිත තියෙනවා හිතන්න පුළුවන් හිත හිතා ඉන්න බලාපොරොත්තුවකුත් නැහැ. මෙන්න මේ චිත්තයේ කියන අරිහත් ඵල චිත්තයේ ස්වභාවය. පබස්සරමි ධම්මික වේ චිත්තං කියන එකේ ස්වභාවය. ඒ ස්වභාවයේ තියෙන්නේ අවිද්‍යා තෘෂ්ණා දුරු කර අරිහතුන් වහන්සේටයි. එතනින් මෙහා ඉන්න අය ඒ මට්ටමේ සුදජනනා ලෝකේ පිළිබඳ විශාල බලාපොරොත්තුවකින් අවධානය යොමු කර ඉන්න මානසික අධ්‍යයන ගොඩනැගෙන. මොකද වටිනවයි කියන අදහස නිසා. වටිනවයි කියන අදහසක් ඉන්නේ නිත්‍යයි සැපයි ආත්මා කියන මේ දෘෂ්ටිය ගිලිහිලා නැති නිසා. එනිසා ආස්වාදයක් හොයාගෙන වටිනවා කියන දෘෂ්ටියෙන් යුක්තව ඒවා එනකම් බලා ඉන්නවා. මෙන්න මේ එනකම් බලා ඉන්න නිසා රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ඇසුරු කරන බලාපොරොත්තුවා සිතේ හට ගන්නවා. මෙන්න මන ඕ කියන වචනේ තමයි මනෝ කියන එක හැදුවේ. ඕංකාරයෙන් පෙන්වන්නේ ආරම්භ කරන්න තියෙන බලාපොරොත්තුවකින් ඉන්නවා නම් ඒකට කියනවා ඕ කියලා. මැනගෙන ඒ තුළට පිවිසෙන්න ආරම්භ වෙන්න බලාපොරොත්තු සහගත මානසිකත්වයකින් ඉන්නකොට කියනවා මනෝ අවස්ථාව. මන ඕ අවස්ථාව මනෝ අවස්ථාව. මෙන්න මේ මනෙන් ලෝකේ අල්ලන්න බලාපොරොත්තුවකින් ඉන්නකොට අන්නේ බලාපොරොත්තුව නිසා නැගෙනවා එක්තරා ශක්තියක්. අවිද්‍යාව නිසා තෘෂ්ණාව නිසා මේ බලාපොරොත්තුව හටගන්නේ. පෙර දැකපු දේවල් වලට අනුව එහෙම දෙයක් මට මතුත් දකින්න දැත්නම් අන බලාපොරොත්තුවක් ඇති වෙනවා. වටිනාකමක් ඇති වෙන්නේ පෙර ආස්වාද සහගත දේවල් බලලා ආස්වාද සහගතේ වටිනවා කියලා දෘෂ්ටියක් ඇති කරගත්තොත් ඒ දෘෂ්ටියෙන් බලාපොරොත්තු වෙනවා මතුත් ආස්වාද සහගත ඒ බඳු දේවල් බලන්න දැත්නම් මේ හැඟීම. මෙන්න මේ නිසා මන හැමලෙම ඕංකාරයෙන් යුක්ත වෙනවා. ඒ කියන්නේ එහෙම එකක් ආවොත් අල්ලා ගැනීම සඳහා ආරම්භ කරපු අවස්ථාවෙන් යුක්තයි. මෙන්න මේ නිසා ඒ පුද්ගලයා හැම වෙලෙම රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කිනිය අතීතයේ අධ්‍යක්ීම් වලින් අරගෙන එබන්දක් මතුත් ගන්න ඇතනම් කියන මානසිකත්වයකින් ඉන්නවා. මෙන්න මේ අවස්ථාව නිසා එක්තරා ශක්තියක් ගොඩනැගෙනවා. තමා බලාපොරොත්තු වෙන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ යමකින් ගොඩනගනවා. ඒ ගොඩනගන දේවල් බලාපොරොත්තු වෙන මූල මානසික ශක්තිය ගොඩනැගින්නේ බලාපොරොත්තු වල. මෙන්න මේ නිසා මොකද වෙන්නේ? ලෝකේ යම් ධර්මයක් පහළ වෙනවා නම් පහළ වෙන හැම ධර්මයන්ටම මුල් වෙනවා අන්නේ ශක්ති විශේෂය. ඒ ශක්ති විශේෂයෙන් තමයි ආරම්භ කරලා සකස් කරලා දෙන්නේ. ඒතර බලාපොරොත්තු දුෂේ නම් පදුට්ට නම් ඒ මානසිකත්වයේ පදුට්ටයි. බලාපොරොත්තු පැහැපත් නම් සුවති නම් ඒ මානසිකත්වයේ පසන්න. මේ පදුට්ට මනසකින් නම් අපි බලාපොරොත්තු තිබ්බේ ඒකෙන් ගොඩනැගෙන්නේ දුක් කරදර වලට හේතුකාරක වෙන දේවල් තමයි ගොඩනැගෙන මුල ගැහිඳෙන්නේ. බලාපොරොත්තු ප්‍රධානයි. මේ ප්‍රධාන ස්වභාවයේ තනුවයි දෙයක් බලාපොරොත්තු වෙන්නේ. ඒක යහපත් හිතකින්, පුණ්‍ය හිතකින් ඇති වෙන දෙයක්. ඒ හිතේ යම පහල කරනවා නම් පහල කරන්නේ ඉෂ්ට ප්‍රිය දේවල් වැඩිපුර. අප්‍රසන්න නම් අනිෂ්ට අප්‍රිය දේවල්. දැන් ලෝකයේ තියෙන ඉෂ්ට ප්‍රිය හෝ අනිෂ්ට අප්‍රිය දේවල් ආරමුණු වෙනකොට ඒක ඉෂ්ටයි ප්‍රියයි. එහෙම නැත්නම් අනිෂ්ටයි අප්‍රියයි. මේ ලෝක සත්‍යය සමහර වෙලාවකට ප්‍රහන්නයි සමහර වෙලාවකට දූෂ්‍යයි. ওই දෙකෙම බලාපොරොත්තු වෙනකොට ওই දෙකටම ගැළපෙන ඉෂ්ට ප්‍රිය සහ අනිෂ්ට අප්‍රිය දෙකේම මිශ්‍ර දෙයක් ලෝකේ ධර්මයක් හට ගන්නවා. ධර්ම කියන වචනේ පෙන්වන්නේ ගරණ අර්ථයෙන් ධර්ම කියන මොනවැන්ද දරන්නේ? ආපෝ ධාතුව හැටියට තිබුණා නම් තේජෝ ධාතුව හැටියට තිබුණා නම් වායෝ ධාතුව හැටියට තිබුණා නම් පඨවි ධාතුව හැටියට තිබුණා නම් ඒවා සම්මිශ්‍රණයෙන් ගොඩනැගිච්ච ලෝකයක් ගොඩනැගෙන්නේ නැහැ. ලෝකයක් දකින්න හම්බ වෙන්නේ නැහැ. එහෙනම් අපි පෙර අතීත අධ්‍යක්ීම් මත යමක් භුක්ති විඳනවා. ඔය ආපෝ තේජෝ වායෝ පටවින ගති හතර වෙන්වෙන්ව තියලා භුක්ති විඳපු එකක් නෙමෙයි. එයා දකින්න ඕනේ ඉතින්ලා ওই ධාතු කියන අවස්ථාවට එන්නේ ඉතින්ලා. හිතේ ගති හතරක් පහල වෙනවා, ආපෝ තේජෝ වායෝ පඨවි කියන. ආපෝ කියන්නේ බැඳෙන ලක්ෂණය. මොන වටද බැඳෙන්නේ? මෙතෙක් කල් අරමුණු කරපු මතක සතහන් වලින් ගත්ත தත්ත්වයන් උඩ. එවන්දක් ඊ ආකාරයේ මතු හර ගත්තා නම් ඒක බැඳෙනවා. අන්න ආපෝ ගති ලක්ෂණය. ඒක ඔප් නැගිලා හොඳට පැහැදිලිව තියෙනවා නම් අනේ තෙද ගැන්ඩිලා තියෙනවා නම් කියලා තේජෝ ලක්ෂණය. ඒක මට ඕන හැටියට පරිහරණය කරන්න පුළුවන් නම්, එහාට මෙහාට කරන්න පුළුවන් නම්, එහෙම එහාට මෙහාට කරගන්න පුළුවන්, ගෙනියන්න පුළුවන්, මට ඕන හැටියට මුරුදු ස්වභාවය ඇති, මට ඕන ගන්න සද ස්වභාවය ඇති, මෙහෙම දෙයක් නම් අනේ සද මුරුදු ස්වභාවය, සැලෙන ස්වභාවය, ඕනනම් වායෝ ගති ලක්ෂණය. එතන මට ඒක පිළිහඳ පුළුවන් විදිහ මට්ටමකට ඒක ගොරෝසුවර ඒක ගැළපෙන විදිහට හැදුනා. මට පරිභෝග කරන්න පුළුවන් මට්ටමට. අන්න පටවි ස්වභාවය. ඔන්න ඒ ගති ස්වභාව හතරක් ඉස්සෙල්ලා හට ගන්නවා හිතේ මොකක් නිසාද? වටිනවා කියන දෘෂ්ටිය නිසා. වටිනවා කියන දෘෂ්ටියෙන් තමයි ਉਹ ඔය ආකාරයෙන් බලාපොරොත්තු වෙන්නේ. වටිනවා කියන දෘෂ්ටිය අවිද්‍යාවේ දෘෂ්ටිය. එනිසා හැම වෙලෙම අවිද්‍යාවේ දෘෂ්ටියේ ඉන්න තාක්කල් ওই ගති හතර බලාපොරොත්තු මානසිකත්වයක් ගොඩනගනවා. අන්න ඒතර ආපෝ ගතිය, තේජෝ ගතිය, වායෝ ගතිය, පඨවි ගතිය කියලා. හිතක් ගොඩනගනොත් හිතේ ගති හතරක් මුල් වෙනවා. මෙන්න මේ ගති හතර මුල් වුණාම මේ ගති හතරේ ක්‍රියාදාමයේ හිතෙන් චිත්තජය කියන වදනේ හිතෙන් ජනිත කරන්නා වූ අනුකූල රූපයක් ගොඩනගන්න හේතු වෙනවා. රූපයන්ගේ මූලයේ හිතෙන් ගොඩනගනොත් මානසිකත්වය. ආපෝ ගතිය, තේජෝ ගතිය, වායෝ ගතිය, පඨවි ගතිය කියන හිතේ හටගන්න වටිනවා කියන නිගමනයේ නිසා ওই ගති හතරට අනුකූල වන්නා වූ දෙයක් නිස්පාදනය වෙනවා නම් මට පරිභෝග කරන්න ඔන්න මේ මානසිකත්වයත් එක්කලා ගොඩනැගෙන. දැන් ආපෝ ගතිය වෙනම හිටින්න බෑ. මොකද ආපෝ ගතිය යම් තැනකද ඒක හටගත්තේ වටිනාදිය පරිහරණය කරන්න ගන්න කොටසක් වශයෙන්. හිත ගැන්විලා ගන්නෙත් ඒකේ ඒ කොටසක් වශයෙන්. ඒක එහා මෙහා කරගන්න සලන්න පුළුවන් ගතියක් ගන්නවා නම් ඒ ආස්වාද දීමෙත් ඒක සකස් කරන්න කොටසක්. ඒක අතර අසු වෙන පෝෂණය කරගන්න පුළුවන් ගති ලක්ෂණයක් නම් ඒ ආස්වාදයේ සඳහා වෙන් කරගත්ත මානසිකත්වය. එහෙන් වටිනවයි කියන අවිද්‍යාවේ මානසිකත්වයේ හතර ආකාරයකින් ක්‍රියාත්මක වෙනවා ඔය විදිහට. ඔය හතර ආකාරයෙම එක්ුණොත් තමයි බලාපොරොත්තු ඉෂ්ට කරගන්න පුළුවන්. එහෙනම් ආස්වාදයේ සඳහා යමක් නිපදව ගන්න පුළුවන්. දැන් හිතෙන්ම නිපදවාගත් ආ වූ ගති හතර වෙන වෙනම පහළ වෙන්නේ නැතුව මූලික වශයෙන් ඒකීය ලක්ෂණ ඇති. ඒ බඳුම ඊටාම සියුම් චිත්තජ රූපයක් නිපදවනවා. ඔකට අපි කියන සුද්ධාෂ්ටකය කියන එකේ කොටස් හතරක්. වටිනාකමක් තියෙනවා කිව්වොත් ඕක තෘෂ්ණාවෙන් බැඳෙනවා. වටිනවා කියන අවස්ථාව අවිද්‍යාවෙන් එනකොට වටිනාකමට බැඳීම තෘෂ්ණාවෙන් එනවා. එහෙනම් අවිද්‍යාව යම් තැනකද තෘෂ්ණාව එතන. තෘෂ්ණාව යම් තැනකද අවිද්‍යාව එතන. අවිද්‍යාව නැතිනොත් තෘෂ්ණාවක් නැති වෙනවා. තෘෂ්ණාව නැති වුණොත් අවිද්‍යාවත් ඉවරයි. එහෙනම් අවිද්‍යාවෙන් තෘෂ්ණාවෙන් ලෝක සත්‍ය මේ පැවැත්මේ ඉන්නකම් ඔන්නේ අවිද්‍යාව නිසා හටගන්න ආපෝ තේජෝ වායෝ පඨවි කියන චිත්ත ගති ලක්ෂණ හතරක්. ඒක වර්ණවත් කරන වර්ණා කරන ගති ලක්ෂණයෙන් තෘෂ්ණාවේ ගතියක් වශයෙන්. ඒ වගේම ඒකේ ගෑවි ගෑවි ඒකේ ඈඳිලා හිටින ගතිය ගන්ධ ගතියක් වශයෙන්. ඒකම ඇතුළු කරගෙන වෙනෙහිකට නොගින් ඒක පරිභෝග කරමින් ඒක ඇදිලා බැඳිලා ඉන්න ගතිය රස ඒවා රස ගතියක් වශයෙන්. ඒවා ගොඩනගාගෙන ආරම්භ කරන්නේ ඒ තුල ජනිත වෙලා ඒ තුල පවත්තන ගතිය ඕ ජා කියන ආරම්භ කර ඒ තුල ජාතිය බිහි කරගන්න ගතිය. එන වන්න ගන්ධ රස ඕජා කියන ගති හතරකුත් එකලා එකතුවයි හටගන්න. මේ අවිද්‍යාව යම් තැනකද ආපෝ තේජෝ වායෝ පඨවි කියන ගති හතරේද? තෘෂ්ණාව යම් තැනකද වන්න ගන්ධ රස ඕජා කියන ගති හතරේද? මේ අවිද්‍යාවෙන් තෘෂ්ණාවෙන් ඉන්න සත්වයාට මනසේ හටගන්නවා ආපෝ තේජෝ ආයෝ පඨවි වන්න ගන්ධ රස ඕජා කියන ගති අට. ওই ගති අටෙන් එකක් වෙන් කරන්න බැහැ අවිද්‍යාවෙන් තෘෂ්ණාවෙන් ඉන්නකම් ඔකටම ඒකාන්තයෙන්ම හේතුකාරක සම්බන්ධ ගතියක්. එයා ඉතින්ලාම හිතෙන් නිපදවන රූපේ අවිද්‍යාවෙන් තෘෂ්ණාවෙන් නිපදෙවන. ওই ගති අටේ යුක්ත වෙනවා. ඒසා උපදින රූපෙද ওই ගති අටක ස්වභාවය ආවේනික වෙනවා. එයා සුද්ධාසකේ ආපෝ තේජෝ වායෝ පඨවි වන්න ගන්ධ රස ඕජා කියන අර නාමයට අනුකූල රූප ගති අටකින් යුක්ත වුණාම ඒ ගති අටට අනුකූලව හැදිච්ච රූපයට කියනවා අටාකාර රූපාකාරයන් එක්තැන් වෙලා වෙන් කරන්න බැරි වෙන නිසා අවිනිර්භෝග රූපකලාපය කියන වචනෙන් හඳුන්වනවා ඔන්නේ සුද්ධාෂ්ටකය. මෙන්න මේ ගති යටේ මූලාරම්භය තමයි ඒකේ තියෙන්නේ. හැබැයි සුද්ධාෂ්ටකයකින් ඕටිය භුක්ති විඳින්න බෑ. බලාපොරොත්තු වෙච්ච එක ඇහැක් වෙන්න ඕනේ, රූපයක් වෙන්න ඕනේ, භුක්තිය ලබන්න. බලාපොරොත්තු වෙන කනක් හැදෙන්න ඕනේ, ශබ්දයක් හැදෙන්න ඕනේ, භුක්තිය ලබන්න. නාසයක් හැදෙන්න ඕනේ, ගන්ධයක් ලැබෙන්න ඕනේ, භුක්තියක් ලබා ගන්න. දිවක් ලැබෙන්න ඕනේ, රසයක් ලැබෙන්න ඕනේ, භුක්තියක් ලබා ගන්න. කයක් ලැබෙන්න ඕනේ, පොට්ටබ්බේට දෙයක් ලැබෙන්න ඕනේ, භුක්තියක් ලබා ගන්න. එහෙනම් මේවා ඒ සියුම් සත්ත්වයට හුඟා ගණී බවන වෙන්න ඕනේ. එහෙනම් මුලදිම චිත්තයේ නිපදවපු ශක්තිය ඔය ආරම්භක අවස්ථාවේදී නිහඬ කරන, නිශ්චල කරලා හිටන් කෙලවර කරන ශක්තියක් වෙන්න බෑ. ඒ ශක්තිය නිපදෙවී ආස්වාදයේ ලබා ගන්නා වේදනා නැමැති ආස්වාද භුක්තියට ගැළපෙන දෙනට අවශ්‍ය දෙයක් නිපදවන්න ඕන රූපාකාරය. ඒ දේ නිස්පාදනය කළ දෙන මට්ටමට ඒ ශක්තිය මුලදිම ගැබ්බෙනවා අර සුද්ධාශකයත් එක්කලා. එයා සුද්ධාශකයේ චිත්තයේ අවස්ථාව චිත්තක්ෂණයක් ඉක්මනකොටම ලිවිලා ගිහිල්ලා ඒ ශක්තිය ගැබ් කරගත්ත නිදහස් රූප කලාපයක් වෙනවා, ඔහුරින උදුජ රූප කලාපයක් වෙනවා. අතුරු සැනක් ගන්න මොකටද කෝටි ගන්න. එවඳු පරමාණු නැන අර සුද්ධාශක නිස්පාදනය කර කර ලෝකෙට උදුජ රූප වශයෙන් නිදහස් කර හරිනවා. ඔකට අපි කියනවා ඔක දැක්කම මූලික චිත්ත කිරණ වෙනි දහස් කරා. හැබැයි මූලික චිත්ත කිරණේ කිසිම යන්ත්‍ර සූත්‍රයකට ගෝචර වෙන්නේ අවිෂේ රූපය. විෂය කරන්න බෑ. නැහ හිතේ මූලික රූප කලාප ගෝචර කරන්න උපකරණයක් නැහැ. හැබැයි මේ ගෝචර මූලික රූප කලාප එතන ඒ විදිහට පවතින්නේ නැහැ. ඒක ඊට වඩා දෙයක් නිර්මාණය කරනවා අවශ්‍ය දේ ලබා දෙන්න. ඒ නිසා ඒකේ මොකද කරන්නේ? ආපෝ තේජෝ වායෝ කියන ගති හතරේ ආරම්භකම රූපය ආපෝ භූත, තේජෝ භූත, වායෝ භූත, පඨවි භූත කියන භූත රූප හතරකින් යුක්තයි. වන්න, ගන්ධ, රස, ඕජා කියන ඒකට ඒ නිසා උපදින රූප හතරකින් යුක්තයි. මෙන්න සුද්ධාෂ්ටකය කියන රූපයේ ආරම්භය. දැන් ආපෝ භූත වලින් කරන්න බැරි නිසා ඊළඟට ආපෝ භූතයන්ගෙන් හටගත්ත සුද්ධාෂ්ටක අනුකූල දේ නිෂ්පාදනය කරන්න පොදි වශයෙන් බැඳි බැඳි සකස් වෙනවා. එකින් එකට ආකර්ෂණය කරමින් අවශ්‍ය දේ නිෂ්පාදනය කරන්න අවශ්‍ය දේ හැඩතලයේ ගනිමින් ඊට අනුකූලව පළවෙනි සකස් වීම වෙනකොට අන්නේ ආපෝ මහා භූත, තේජෝ මහා භූත, වායෝ මහා භූත, පඨවි මහා භූත කියන තැනට වැඩෙනවා. මෙන්න මෙතෙන්ට වැටෙනට පස්සේ සියුම් රූප කලාප වලින් හටගන්නා වූ කයක් හට ගැනීමට ඒක හේතු වෙනවා. බ්‍රහ්මයන්ගේ බ්‍රහ්ම කායිකත්වය වැනි හටගන්නේ අන්නේ සියුම් මහා භූත රූප කලාපයන්නේ. ඊට එහා කාම ලෝකේ භුක්ති විඳින ඒ සියුම් මට්ටම මදි. තව ගණී භවණේ වෙන්න ඕන. ඊට වඩා ගණී භවණේ නැහැ. ඊට වඩා ගණී භවණ රූපය. ස්පර්ශ කරලා කාම ආසාව දින ගන්න ඕන. ඊටත් වඩා ගණී අර ග්‍රහපත්‍යන වල ගණී භවණේ ච කනක් සහ ශබ්දයක් කාම ආසාවදීට ඕන. ඒ බ්‍රහ්මත්වයට සම්බන්ධ නැති කාමයට හේතු වෙන ආකාරයෙන් ගණීවන නාසය දිව කය ඒවට ගන්ධ රස ස්පර්ශය ලබා දෙන දේ ඊට වඩා ගණී බව නොවන. ඔන සුගතිගාමි ඊළඟ සත්වයාගේ අවස්ථාවට පත් වෙනාම දිව්‍යමය ආදී වන්නාව කය නිපදවනකොට ඔය කියන සත්‍යයට පත් වෙලා සියුම් ධාතු කලාප වලට පත් වෙනවා. ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, පඨවි ධාතු කියන එකේ සියුම් කොටස හතරක් තියෙනවා. ඒක ඒ සියුම් කොටසේ කයට ඒක ගැළපෙනවා. දැන් ඔතෙන්දී අපි දකින්න ඕනේ කොහොමද වෙන්නේ කියලා. බොහොම සියුම් තැනක් ඔය විග්‍රහ කරගෙන යන්නේ. දැන් අපි හිතමුක මෙහෙම දෙයක්. පොඩි ළමයේ සුරතලට උරතල් කතා කියමින් ළඟලමින් ඉන්නවා දැක්කහම ඉතින් ඔය අත්තලා මුත්තලා මොකද කරන්නේ? ඔක බලා ඉඳලා හරි සතුටු වෙනවා. අවිද්‍යාව තෘෂ්ණාවෙන් ගතියක් තමයි ඒක. ඒක ප්‍රියමනාප මනවරණ ආස්වාදයක් කියන දෙන දෙයක් වෙනවා දරු සුරතලෙ. නම් මොනපුරාගේ මිනිවිලිගේ හුරතලේ. දැන් මේ අවස්ථාව වෙනකොට පැත්තකෙනා සතුට වෙන්න පුළුවන් මට්ටමක් තියෙනවා. හැබැයි ඒ මට්ටමේ සතුට මදි වුණාම මොකද කරන්නේ? එයාට හිතෙනවා අල්ලා ගන්න, වඩා ගන්න, ඉඹ ගන්න තව අවස්ථාවක්. ඒතරත් ඒ හුරතලේ තව වැඩි වුණොත් මොකද කරන්නේ? අල්ලා පොඩි කරන්න හිතෙනවා. උන් කෑ ගහනවා හිතිලා. අන්න ආසාදයේ වැඩිපුර බලාපොරොත්තු තියන් තියන්න ගණී භවණේ වැඩි වී. හැබැයි වැඩි වෙනකොට එකතියක් වෙනවා. බලාපොරොත්තු වෙන සුවයක් වුණාට වෙන්නේ රිදීමක්. සුවය බලාපොරොත්තු වෙලා වැඩියෙන් බලාපොරොත්තු තිබ්බහම ලැබෙන්න තිබිච්ච සුවේ අඩු වෙලා වේදනාවන්ගේ වැඩි වෙනවා. නමුත් බලාපොරොත්තු අධික නිසා ඒ වේදනාව දෙවෙනි කරලා අර සුවය හොයාගන්න දැඩිව ග්‍රහණය කරන්න යනවා. ආස්වාදයේ අඩු වෙමින් ග්‍රහණ වේදනාව වැඩි වෙමින් පීඩන නමුත් අවිද්‍යාව නිසා මේක වැටහෙන්නේ. එයා නිදහස් වේගෙන් ආස්වාදයේ දින දේවතාවන්ගේ මට්ටමට වඩා ගණීභවනයක් වුණා වෙනවා. ඊට වඩා ගණීභවන ආස්වාදයක් වෙන මිනිස්සෙයි. ඒ නිසා මොකද වෙන්නේ? දෙවියන්ට වඩා ගණීභවන වෙන කුණක් අපිට හම්බ වෙනවා. අපි කුණු කරත් ඉද්දීකින් හටගත්ත කයක් එකින් හොදා ගන්න. හේතුව මොකද? අවිද්‍යාවේ තෘෂ්ණාවේ අධිකභාවයේ වෙනකොට ඒක දූෂ්‍ය පැත්තට යනවා. දැන් අවිද්‍යාවේ තෘෂ්ණාවේ දූෂ්‍ය බවට පත් වෙනකොට සුද්ධ දෙයක් නිපද වෙන්න බෑ. ඒක පොඩ්ඩක් හරි දූෂ්‍ය නිසා ඒකින් අසුද්ධ දෙයක් නිපද වෙනවා. මේ හේතුව නිසා සිද්ධ වෙන්නේ මොකද? අසුද්ධතාවයෙන් වැඩි ඝනීභවණයේ වැඩි රූපය නිස්පාදනය වීමයි. මෙන්න මේ නිසා මොකද වෙන්නේ? ඝනීභවණයේ පත් වෙච්ච ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, පඨවි ධාතු කියන කොටස් හතරක් ලෝකේ නිස්පාදනය වෙනවා. ඒ ඝනීභවණයට අවශ්‍ය කරන ඇහැක්, රූපයක්, කනක්, ශබ්දයක් නම් ඇහැ කියන උපකරණේ, රූප නැමැති උපකරණ, කන නැමැති උපකරණේ, ශබ්ද ගෙනත් දෙන උපකරණ, නාසය නැමැති උපකරණ, ගන්ධය පැත් කර දැන් දෙන උපකරණ, දිව නැමැති උපකරණ, රස ගැප් කරපු උපකරණ, කය නැමැති උපකරණේ, පොට්ටප්පේ ගැප් කරපු උපකරණ. ඔය ආදි වශයෙන් ඇස කන දිව නාසය ශරීරයේ කිනේවට රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කිනේව ලබා දෙන ද්‍රව්‍යමේදී හට ගැනීමට අර මහා භූතයෝ ධාතු බවට පත් වෙලා ඝනීභවන ධාතු බවට පත් වෙනවා. මෙන්න මේ නිසා ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, පඨවි ධාතු කිනේව මනුෂ්‍ය ලෝකයේදී පස් ජල ගිනි සුලං කියන හතරකට බෙදෙනවා. එතන වතා කීයක් කිනේකට ඝනීභවණ වෙච්ච එකේ ප්‍රතිඵලයක්ද? පස් ජල ගිනි සුලං. හැබැයි අපි බලාපොරොත්තු වෙන්නේ පස් වලින් ආසාදීනින්දත් නෙමෙයි. ජලයෙන් විතරක් ආසාදීනින්දත් නෙමෙයි. ගින්නෙන් විතරක් ආසාදීනින්දත් නෙමෙයි. කුලගෙන් විතරක් ආසාදීනින්දත් නෙමෙයි. ඔය පස් ජල ගිනි සුලං කියන හතර සම්පින්දණයන්ගේ හටගත්ත ඇහැ රූප, කන ශබ්ද, දිව රස, නාස ගන්ධ, කය පොට්ටබ්බ කියන මෙන්න මේවායි ආසාදී ඉඳීමට තමයි අවශ්‍ය දෙයට අපි බලාපොරොත්තු තියා තියෙන්නේ. මොකද බලාපොරොත්තු වේදනා භුක්තිය. වේදනාවක් ලබන්න නම් ඒ වේදනාවට අනුකූල දෙක දෙකක් 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 ස්පර්ශ වෙන්න ඕනේ. ඇහැක් රූපයක් ස්පර්ශ වුණාමයි චක්කු වේදනාවක් එන්නේ. කනක් ශබ්දයක් ස්පර්ශ වුණාමයි ශබ්ද වින්දනයක් එන්නේ. නාසයක් ගන්ධයක් ස්පර්ශ වුණාමයි ගාන වින්දනයක් එන්නේ. දිවක් රසයක් ස්පර්ශ වුණාමයි රසවින්දනයක් එන්නේ. කය පොට්ටබ්බේ දෙයක් එකතු වුණාමයි ආස්වාද කාය ආස්වාද වින්දනයක් එන්නේ. බලාපොරොත්තු කාය ආස්වාද වින්දනය නිසා කින් එහාට නොවන නිසා අපේ මානසිකත්වයෙන් නිකුත් කරපු ශක්තිය යමක් නිෂ්පාදනය කරන්න නිකුත්ුණාද? ඔන්නේ වින්දන මට්ටම සකස් කරලා තියෙන මට්ටමක දෙයක් නිෂ්පාදනය කරන්නයි නිකුත් වුණේ. ඒ නිසා අපිට යමක් නිෂ්පාදනය කරපුවාම රූපාස්වාදයේ, ශබ්දාස්වාදයේ, ගන්ධාස්වාදයේ, රසාස්වාදයේ, පොට්ටබ්බ ආස්වාදයේ කියන මේ ආස්වාදයන්ට බෑහින් සුසු මට්ටමට නිස්පාදිනේ වුණහම අපි කියනවා බෑහුණා හේවත් බෑහුණා. ඒ දේ නියම ගන්නට බැහිලා තියෙනවා. අනේ පැහිච්ච දේවල් අපිට හම්බ වෙනවා වෘත්තිය. ආස්වාද වෘත්තියේ පැහිච්ච දේවල් හම්බ වෙන ආකාරය. ඉද්ද වුණා කියන්නේ ඒක පිළිතල පුළුවන්. ආස්වාද භුක්තියේ අවස්ථාවේ කාරණා එකක් පෑහිනවා. පෑහෙන එකේ පිහිටනවා. පෑහිච්ච එක ඉද්ද වෙනව නැහැ ඉදෙන්න ඕන. නම් පැවුනහම ඉදුනහම තමයි අපේ භුක්තිය හම්බ වෙන්නේ. පෑහෙනකොට භුක්තියට ලං වෙනවා. ඉද්ද වුණහම භුක්තිය විඳිනවා. දැන් ගොයම් පෑහෙනකොට කියනවා පැහුණා කියලා. වත් කිව්වහම කියනවා ඉදුණා කියලා. පැහිච්ච එක භුක්තියට ලං වුණා. ඉදුණාට පස්සේ භුක්තියට ආවා. පොඩි කමටින් එකේ පොඩි එකෙක් එහෙම පැහුනොත් එහෙම කෙල්ල පැහිලා කියනවා. ඒ සකස් වෙනවා. ඉදෙනවා කියන්නේ ඉද වුණා හේවත් ඒ සඳහා ඉඳෙව්වා. ඒ සඳහා පීඩවා ගත්තා. එන පැහුනහම යදුනහම තමයි භුක්තියට ගැළපෙන දේ ආස්වාදයට සම්බන්ධ වෙන්නේ. මෙන් එහාට ලෝක සත්‍යයේ බලාපොරොත්තුවක් නැති නිසා එහිටහා ලෝක නිර්මාණයක් සිද්ධ වෙන්න බැ. ඒ මට්ටමට ආවා. දැන් සිද්ධ වෙන්නේ නැවත වාරයක් ආපහු බිඳිලා ගිහින්න. අර පාරමාණුකෝ ගැප් කරපු ශක්තිය තව තවත් ඒකේ බලවත්ව තියෙනවා. ආයි චක්‍රය ක්‍රියාත්මක වෙනවා. ආයි හැරය පැහෙන මට්ටමට පල්ලේ හයිදලා එන්නේ. ඉදින මට්ටමට එන්නේ. ඊට පස්සේ ඒක භුක්තියට ලබා දීලා භුක්ති අවස්ථාව ගත්තා හෝ නොගත්තා හෝ කාලය ගිය ගම. ආයි කැල්ල වැස්සා වගේ ආයි හැරය බහිනවා පල්ලේ යන්නේ. බැල ආයි ආරම්භ කරනවා පැහෙන ඉදින මට්ටමේ දෙයක් නිපදවනවා. මෙන්න මේ ගැප් කරපු ශක්ති විශේෂය මොකෙන්ද ගැප් කළේ? අර අපිට අවශ්‍ය දේවල් මේ දේවල් අපේ භුක්තියට මෙන්න මේ දේවල් ඕනේ කියලා ඇහැක් රූපයක් පිළිබඳව මැනගත නිසා. කනක් ශබ්දයක් මැනගත නිසා. නාසයක් ගන්ධයක් මැනගත නිසා. එහෙනම් ඒවට අවශ්‍ය කරනදී මැනගත නිසා. ඒ මැනීම ආරම්භ කරපු නිසා අපි මනෝ වුණා. චිත්තවලට චිත්ත හැදිටියට දියන්නේ නැතුව මනෝභාවයට පත් කළා කියනවා ඕක. මෙන්න මේ ක්‍රියාවලිය පූර්වාංගම වෙලා මුලින් පහළ වෙලා ඔන්නේ ක්‍රියාවලිය නිසා ඒකේ ප්‍රතිඵලයක් වශයෙන් හටගන්නේ ඒ ආකාරයෙන් රූප වශයෙන් ශබ්ද වශයෙන් ගන්ධ වශයෙන් රස වශයෙන් ස්පර්ශ වශයෙන් යමකි යමක් දරනවලු අන්නේ ඒවා දැරීමට හේතුකාරක දෙයක් ලෝකේ පහළ කරනවා ඇහැ වශයෙන් කන වශයෙන් නාසය වශයෙන් දිව වශයෙන් කය වශයෙන් ලෝකේ යම් රූපයක් ඒවා ලබා ගැනීමට අවශ්‍ය මට්ටමෙන් දරා හිටින්නපත් කරනවා ඔන්නේ ශක්තිය තුලින් සතර මහා භූතයන්ගෙන් සතර ධාතු හැදිලා සතර ධාතුන්ගෙන් හැඩතල හදලා ඒ දේවල් ලෝකේ භුක්තියට පෑහෙන්න ඉදෙන්න සකස් කර දෙන වැඩ පිළිලා තියෙනවා නා ඔන්නේ වැඩ පිළිලා එසේ දරා හිටින්න ඔන්නේ මනෝ කියන අවස්ථාවේ